Rauf Hakim.
Bismillah ar-Rahman ar-Rahim. Honorable Speaker, I had the privilege of being in the same cabinet of President Chandrika Bandaranaike Kumarathunga, where the late Indira Gunawardena too was a member. Before I became the leader of the Sri Lanka Muslim Congress, the late Indira Gunawardena served in the same cabinet under President Kumarathunga, along with my late leader, Honorable M.H.M. Ashraf. To me, Indika Gunawardena, coming from a dynastic family, exuded the important qualities of a very, not only a mature politician, but a very humane and a person with a sense of humility. His humaneness and humility is a matter that everybody agrees upon. But for someone who had foregone his job and the profession for the sake of the party, for the ideology to which he had taken to, is an extraordinary trait. Since the 1970s, his involvement with the Communist Party of Sri Lanka resulted in him entering the Provincial Council only in 1993. Along with the former President Chandrika Bandaranaike Kumarathunga, he entered the Western Provincial Council, and along with her, when she led the then People's Alliance to victory over the United National Party after a long rule of repression, as they said, there began his parliamentary career. Within that short career, he held several portfolios. And I must very gratefully acknowledge the assistance he gave my late leader, Honorable M.H.M. Ashraf, to implement the drinking water scheme for the coastal areas of the Ampara district, which was begun by under him as the cabinet minister in charge then of urban development and water supply. In a condolence motion, sometimes it may not be correct to digress and talk about or criticize the ideologies to which members committed themselves. There was a minor battle a while ago over a comment made by Honorable Sarath Tamanugama about the ideology of certain members of parliament and the political path they have chosen, which was frowned upon by Honorable Vasudeva Nanaikar. True enough, but the fact is, the left of center politics in this country has had its own challenges when it came to standing up for the rights of minorities in this country. We have had a galaxy of leaders who had led the left movement in the pre-independence and post-independence history of this country, who has steadfastly stood for justice, equality, and for autonomy of minority communities in this country. The late Indriya Gunawardena was someone who, in this house and outside, very steadfastly supported his party's ideology in taking forward the efforts to grant more power to the regions in this country. After the Indo-Lanka Accord, when the 13th Amendment was introduced, when the provincial council's elections were called upon, the Communist Party and all the left of center parties came together under the banner of United Socialist Alliance to contest the provincial council election when it was held in 1988, when the Sri Lanka Freedom Party boycotted the elections. They became the official opposition. The party, my late leader led the Sri Lanka Muslim Congress, became the opposition in the northeastern, the temporarily merged Northeastern Provincial Council. There were many battles both in this house and as well as in the provincial councils to try and convince the then UNP administration, which had by then become somewhat arrogant and inflexible when it came to devolving power in the provinces in which they were not ruling. And we had several incidents where matters went to courts to find resolution to the problem. So therefore, this issue of devolution of power and the left of center parties and their commitment. And midway through, we also found the radicalization of youth who also professed the same Marxist ideology, which unfortunately got mixed up sometimes with the nationalist ideology, and some critics would have even called them somewhat racist in their attitude. But then people of Indriya Gunawardena's caliber were there to steadfastly stand up and speak up for greater justice for minorities in this country. The Honorable Sarath Thamnugamba referred to the three dynasties, the dynastic families, and the manner in which they had committed themselves to public service without any allegation of corruption, which I would wholeheartedly endorse. I had the good fortune of associating with all his siblings, including the Honorable Dinesh Gunawardena, the former mayor of Colombo, Prasanna Gunawardena, and my former colleague in this chamber, Geetanjana Gunawardena. It is only their sister, Lakmali, with whom I have not had much acquaintance. But then, all of them whatever ideology they professed, they have brought honor and esteem to the whatever office they held. Therefore, it has always been a pleasure knowing them, and when it comes to Indika, I must once again say that he was a rare human being. With such humility and with very forthright views, who was committed to his ideology and lived a simple life throughout, and had been a wonderful example for anyone who would take to public life. Therefore, it is with a heavy heart that we associate ourselves in this vote of condolence, and I would extend my condolence to his dear wife, Dr. Padmini Gunawardena, and his two sons, as well as his siblings who are present today, both in this chamber and in the gallery. Thank you.
Thank you. Garu Udaya Gamanpila Mattuma.
Garu Kathanayakathumani, ada api rasa sitinne Sri Lankawe biyunu විශිෂ්ට සටන්කාමී නායකයෙක් සිහිපත් කරගෙන අපේ ශෝකේ කරන්න. ඉන්දික ගුණවර්ධන මැතිතුමා තමන්ගේ වාර්තා ගොන්නට පළමු වාර්තාව තබන්නේ ලංකා ඉතිහාසයේ බිහි වුණු ලාබාලතම සිරකරුවෙක් විදියට. අපේ ශ්‍රී ලංකා නිදහස් අරගලයේ දැවැන්ත සේවයක් කිරීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව දුන්න තෑග්ගක් විදියට Philip Gunawardena Mathithuma, Indi Gunawardena Mathithuma, ආදරණීය පියාත්, Kusuma Gunawardena Mathiniya, ආදරණීය මෑණියන්, අත්අඩංගුවට ගන්න සුදු අධිරාජ්‍යවාදීන් නියෝග කරනවා. මේ වෙන විට ඉන්දික ගුණවර්ධන මැතිතුමා මාස කිහිපයක ලදරුවෙක්. අම්මයි තාත්තයි සැඟවී සිටින සමයේ තමයි ඉන්දික ගුණවර්ධන මැතිතුමා උපත ලබන්නේ. ඉන්දියාවේ මේ පුංචි දරුවයි අම්මයි තාත්තයි සිටින අතරේ තමයි පොලිස් අත්අඩංගුවට පත් වෙන්නේ. මේ පුංචි දරුවා තමන්ගේ ආච්චි සීයලා නැන්දලා මාමලා කවුරුවත් අඳුරන්නේ නැහැ. ඒ නිසා අම්මයි තාත්තයි එක්ක මේ පුංචි දරුවාට සිද්ධ වෙනවා සිරගත වෙන්න. වසරයකට ආසන්න කාලයක් සිරගත වෙලා ඉන්නකොට තැලෙන පෑගෙන පොඩි වෙන පුංචි ජනතාවගේ දුක මේ පුංචි දරුවාගේ සෙල්ලම් ලෝකෙට එකතු වෙනවා. ඒ වගේම අම්මා තාත්තා මේ අසාධාරණ ලෝකෙට එරෙහිව කරන මහා අරගලයේ දකිනවා. මේ සියල්ල ඉන්දික ගුණවර්ධන මැතිතුමාගේ වාමාංශික දේශපාලන නැඹුරුවට අනිවාර්යයෙන්ම හේතු වෙන්නේ නැති අපේ රටේ එතුමා තමන්ගේ දේශපාලනය සඳහා තෝරාගන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය. මමත් පාසල් ශිෂ්‍යෙක් විදියට මගේ දේශපාලනය ආරම්භ කරන්නේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමේ. ඉන්දික ගුණවර්ධන මැතිතුමාගේ තේරීම වුණේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂේ. එතුමාගේ වාමාංශික දේශපාලනය කරපු කාර්යභාරය ගැන මේ පාර්ලිමේන්තුවේ වාමාංශික නායකයෙ සිහිපත් කරපු නිසා මා කැමැති කතා කරන්න ඉන්දික ගුණවර්ධන මැතිතුමා තුල සිටි පරිසර වේදියා ගැන. ඉන්දික ගුණවර්ධන මැතිතුමා තුල සිටි මානව හිතවාදියා ගැන. බොහෝ දේශපාලකයන් කරු කතානායකතුමනි, මහජන සේවය සිදු කරන්නේ මනාප එකතු කරන්නයි. මහජනතාවගේ ප්‍රශ්න කතා කරන්නේ මනාප එකතු කරන්නයි. නමුත් ඉන්දික ගුණවර්ධන මැතිතුමා එහෙම වුණේ නැහැ. අසනීප තත්ත්වයක් එක්ක දේශපාලනයෙන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත් උනත් මහජනතාවට සේවය කිරීම එතුමා නතර කරේ නැහැ. 2007 වසරේ මම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විදිහට කටයුතු කරද්දී මාව හමු වෙන්න ඇවිල්ලා කැලණියේ මිටියාවත කැලණි ගඟේ ගඟ නිසා ඉවුරු කඩා හැලමින් පවතිනවා. මේකට අපි වහම පියවරක් ගත යුතුයි කියලා මට යෝජනා කරා. එතුමා මට ආරාධනා කළා ඇවිල්ලා මේක S2 දකින්න. මම එතුමා කිව්වano බලන්න ගිහිල්ලා පවිත්‍ර ගංගා ව්‍යාපෘතියෙන් අරමුදල් වෙන් කරා. එතුමාව ප්‍රධාන අමුත්ත කරගෙන අපි ඉවුරු සංරක්ෂණ වැඩපිළිවෙලක් පටන් ගත්තා. එතුමා තමන්ගේ අසනීප තත්ත්වයන් පැත්තක තියලා තමන්ගේ ප්‍රදේශයේ ජනතාව මුණ දීලා තිබේ පරිසර ප්‍රශ්නෙට උත්තර හොයන්න ක්‍රියාකාරීව වැඩියත් උනා. ඒ වගේම මට මතකයි මම බස්නාහිර පළාත් කෘෂිකර්ම ඇමතිවරයා වගේ වශයෙන් ඉන්නකොට මේ අවිස්සාවේල ආසනයේ ප්‍රශ්න කතා කරන්න ගොවීන් හමු වෙන්න යද්දි ඉන්දික ගුණවර්ධන මැතිතුමාත් අසනීප තත්ත්වයේ ගොවීන් එක්ක ඇවිල්ලා ප්‍රදේශ ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරා. ඒ වගේම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනි එතුමාගේ අනිත් සහෝදරය ප්‍රසන්න ගුණවර්ධන මැතිතුමාත් ඉතා අපහසුයෙන් සැරමිටියකින් පමිණෙමින් ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කටයුතු කළා. ඒ නිසා මෙතුමන්ලා පරිසරයට ආදරය කරේ, මිනිස්සුන්ට ආදරය කරේ හුදෙක් දේශපාලනය වෙනුවෙන් නෙවෙයි, මනාප එකතු කරන්න නෙවෙයි. දේශපාලනයේදී මනාප උපයනට වඩා ජනතාවට සේවය කරලා සතුට උපය ගන්න එක ජීවිතයේ තෘප්තිමත්ව සැඳෑ සමේ ගතකරන්න වටිනවායි කියන කාරණේ එතුමන්ලා අවබෝධ කරගෙන හිටියා. එතුමාගේ දේශපාලන එතුමා පාර්ලිමේන්තුවේ හිටිය වසර 7ක් වගේ කෙටි කාලයක් වුණත් එතුමා ඒ කෙටි කාලයේදී අවිස්සාවේල්ල ජනතාවට, කඩුවෙල ජනතාවට, සමස්තඇකිලර කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල සේවයක් ඉටු කළා. ඒ නිසා තමයි එතුමා අභහා ප්‍රාප්ත වුණාට පස්සේ ඒ මලගෙදරට පැමිණි ජනතාව අපිට වතුර දුන්නේ ඉන්දික මහත්තයා, අපිට රස්සාවක් දුන්නේ ඉන්දික මහත්තයා, අද අපි කාලය ඇඳලා ඉන්නේ ඉන්දික මහත්තයා නිසා කියලා ඇඬු කඳුලෙන් අපේත් එක්ක පැවසුවේ. ගරු කතානායකතුමනි, ඉන්දික ගුණවර්ධන මැතිතුමා අධිරාජ්‍ය විරෝධී සටන්කාමී. අද එතුමා හිටියානම් අසනීප තත්ත්වෙ පැත්තකින් තියලා මේ රටේ මේ සිදුවෙන දේවල් ගැන ඉතාම කනස්සල්ලෙන් බලાવી ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ග්‍රහණයට අපේ ආදරණීය මව්බිම ලක් වෙන ආකාරය ගැන එතුමා කනස්සල්ලෙන් බලાવી ඉන්දියානු ව්‍යාප්තවාදයට අපේ මව්බිම ගොදුරු වෙන ආකාරය ගැන එතුමා කනස්සල්ලෙන් බලાવી කනස්සල්ලෙන් බලලා සුසුමක් කෙල්ල නිහඬ වෙනවා වෙනුවට තමන්ගේ අසනීප තත්ත්වයේ පැත්තකින් තියලා මේ නිදාස අරගලේ මව්බිමේ නිදාස අරගලේට එතුමා ක්‍රියාකාරීව අපෙත් එක්ක එකතු වෙවි. ගරු කතානායකතුමනි, වාසනාවට එතුමාගේ ආදරණීය සොයුරෙක් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අද අපට ඒ අරගලේට නායකත්වය දෙනවා. ගීතාංජන ගුණවර්ධන මැතිතුමා තවත් සහෝදරෙක් අද අපේ මේ අරගලේ තුල නිහඬ සේවයක් කරනවා. ඒ වගේම එතුමාගේ දේශපාලන පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මේ අරගලේ ක්‍රියාකාරීව අපෙත් එක්ක ඉන්නවා. ඒ නිසා සාමාන්‍ය මෙවැනි ශෝක ප්‍රකාශයකදී අපේ සම්ප්‍රදාය තමයි ගරු කතානායකතුමනි අපේ ඒ මියගිය සටන් සගයට නිවන්සෝ අත්වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. නමුත් ඒ සම්ප්‍රදායන කූලෝ මගේ කතාව අවසන් කරන්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඒ එතුමා වැනි සටන්කාමීන් වැඩි වැඩියෙන් ඕනි සමයකයි එතුමා අපෙන් සමුවරන් තිබෙන්නේ. ඒ නිසා නොනිමි වූ අධිරාජ්‍ය විරෝධී අරගලය ජයග්‍රහණයෙන් කෙලවර කරන්නට ඉන්දික ගුණවර්ධන මැතිතුමන් යලි අප අතර ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ශෝකය පවුලේ සැමට යොමු කරමින් මම නිහඬ වෙනවා. තෙරුවන් සරණයි.
ස්තුතියි. මෑත්‍ය ගරු නියෝජ්‍ය කතානායකතුමා.
ගරු කතානායකතුමනි, අප කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනීලි ඉන්දික ගුණවර්ධන මැතිතුමාගේ ශෝක ප්‍රකාශ කරන දිනේ වචන ස්වල්පයක් එක්කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. හේතුව මෙවැනි අවස්ථාවක වචන ස්වල්පයක් කතා කරන්න එක්කරන්න ලැබීමෙන් අප එතුමාගේ ජීවිතය අතර ඉන්න කාලයේදී ඔහුට දේශපාලන වශයෙන් පාර්ලිමේන්තු යුගයේ නොසිටියා වුණත් මට එතුමා එක්ක වැඩ කරන්න ඔහුව දැන හඳුන ගන්න අවස්ථාවන් කිහිපයක් ලැබුණා. ඒ නිසා මෙම අවස්ථාවේ එතුමා නියෝජනය කරපු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් අපගේ ශෝකය මේ අවස්ථාවේ එතුමාව සිහිපත් කරමින් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් මේ අවස්ථාවේ අපේ ශෝකය මතක් කරන්න කැමති. ඔහු කොමියුනිස්ට් පක්ෂයේ නායකෙක් හැටියට, වාම දේශපාලනයේ නායකෙක් හැටියටත්, කොළඹ දිසාවේ විශාල සේවාවක් කරපු කෙනෙක් හැටියටත්, මේ සියල්ලටම වඩා නගරයේ දේශපාලනයේ විශේෂයෙන්ම අඩු ආදායම් ඇති මේ රටේ දුප්පත් දුගී ජනතාව වෙනුවෙන් මට හොඳට මතකයි වැල්පත් වාසින් කියලා නම් කරපු 60,000කට වඩා කොළඹ නගරේ ඉන්න එයාය පිළිබඳව අධ්‍යයනයක් කරලා ඉස්සෙල්ලාම එයාව නැවත පදිංචි කරන වැඩසටහනක් ආරම්භ කරේ මේ අපේ හිටපු අමාත්‍ය ඉන්දික ගුණවර්ධන මහත්මයා. එතුමා සැලස්මක් හදලා එතුමා තමයි මේ සහස්පුර කියන ගොඩනැගිල්ල හදන්න සංකල්පය හැදුවේ. ඒ ඉන්න දුගී ජනතාව එකරාසි කරලා ඒ අයගේ නිවාසවල පහසුකම් දිහා බලලා තමන්ටම කියලා වතුර ටිකක් නැති පොදු පයිප්පෙන් වතුර බීපු පොදු වසිකිලි වලට ගියපු ඒ දුගී ජනතාව වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණ හදලා එයව නැවත පදිංචි කරගන්න තාවකාලික පදනමෙන් එයව ඒ තැන්වල ඉවත් කරන්න ඉතාම පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කරපු නායකෙක් හිටියා තමයි අපිට මතක. නිසා ඒ නැතිබැරිකම දුප්පත්කම දිලිඳුකම තුරන් කරන්න කියන එකේ අවංකව නිවාස ලබා දීමේ වැඩසටහනට නායකත්වය දීපු කොළඹ නගරයේ එම සැලැස්ම ක්‍රියාත්මක කරපු නායකයෙක් හිටිට විශේෂයෙන්ම බොරැල්ලේ වනාතමුල්ල ප්‍රදේශයේ සාස්පුර කියන නිවාස සංකීර්ණයේ සම්පූර්ණ ඒ සංකල්පය ක්‍රියාත්මක කර අදටත් ඒ හා සමගාමීව වැඩසටහනක් අපිට හිතන්න බෑ. නිසා එතුමාව ඒ සියලු දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් ඒ සියලු අය වෙනුවෙන් නිවාස හිමි වෙච්ච නිවාස ලබා ගන්න බලාපොරොත්තු වෙන අය වෙනුවෙන් මේ අවස්ථාවේ අපි මතක් වගේම එතුමා ගැන නොයෙකුත් දේවල් කියවුනා. ඒ නිසා නැවත සිහිපත් කරන්න අවශ්‍ය නැහැ. මුත් මෙම අවස්ථාවේ එතුමාගේ දයාබර භාර්යාව වන පත්නි මහත්මියටත් දියත් සහ යසිත කියන පුතුණු වන්දේ දෙනාටත් අපගේ ශෝකය ප්‍රකාශ කරන අතර මෙම පාර්ලිමේන්තුවේ අපිත් එක්ක සිටින දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඒ වගේම හිටපු අමාත්‍ය අපගේ හිතවත් ගීතාංජල මැතිතුමාත් මතක් කරනවා. ඒ වගේම අප හිතවත් අපගේ කොළඹ නගරයේ නගරාධිපති හිටපු ප්‍රසන්න ගුණවර්ධන මැතිතුමා සිහිපත් කරන අතර එතුමාගේ දයාබර සහෝදරිය ලක්මාලි මැතිණිය මේ සියලු දෙනා මේ රටේ සමාජ පරිවර්තනයට මේ පවුලෙන් විශාල සේවාවක් වුණා. ඒ වගේම එතුමාලා මේ ආభాෂය ලැබෙන්නේ එම දයාබර දෙමව්පියන්ගෙන්. ඒක අපි හැමෝම දන්නවා. ඒ පීප් ගුණවර්ධන මැතිතුමාත් එම මැතිණියගේ තිබිච්ච ආభాෂය 93 පළාත් සභාවට ආපු දවසේ ඉඳන් වස්සාහිර පළාතෙන් කොළඹ දිසාවට ඉන්පස්සේ පාර්ලිමේන්තුවට 94 ආපු වෙලාවේ ඉඳන් අවංකව ජනතා සේවය සඳහා වැඩ කරපු අපගේ හිතවත් ඒ මානව හිතවාදී ඉන්දික ගුණවර්ධන මැතිතුමාව සිහිපත් කරන්නේ මේ පාර්ලිමේන්තුවේ අපේ වගකීමක් යුතුකමක් හැටියට. මට අවස්ථාවන් කිහිපයක්ම ඉන්දික මැතිතුමාව මුණ ගැහෙන්න ලැබුණා. ඉතාම ප්‍රායෝගිකව ඉතා පැහැපත් පැහැදිලි අදහසක් අරමුණක් ඇතුව යමක් දිහා විග්‍රහ කරන්න පුළුවන් එවිනුවෙන් කතා කරන්න පුළුවන් අවබෝධයක් එතුමාට තිබුණා. ඒ වගේම එතුමා බොහොම ඕනෑකමින් ඇහුම්කන් දීලා ඒ සමාජයේ අවශ්‍යතාවය සඳහා පෞද්ගලිකාංශයක් ඒ වගේම රජයේ සේවකයිනුත් ඒ වගේම ග්‍රාමීය ජනතාවත් අතර සම්පූර්ණ සංකල්පයක් සඳහා වැඩ කටයුතු කිරීමේ හැකියාව තිබිච්ච නායකයෙක්. ඒ නිසා අපි නැවතත් විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා දහස් පක්ෂයත් එක්සත් ජනතා දහස් සංධානය කොළඹ දිස්ත්‍රික්කයේ වාම දේශපාලනයත් එක්ක වැඩ කරපු සියලු දෙනා වෙනුවෙන් ඒ වගේම අපිත් එක්ක වැඩ කරපු කල්යාණ මිත්‍රයෙක් හැටියට අපේ හිතවතෙක් හැටියට මේ රටේ සමාජ යටිතලය පරිවර්තනය කරලා දියුණු රටක් සඳහා සිහින මහපු අහිංසක ජනතාව ගැන හැමදාම අවංකව සිතපු ඒ ගම් මට්ටමේ බිම් මට්ටමේ වතුකොළේද විශේෂයෙන්ම අවිස්සාවල ප්‍රදේශයේ ඕනෑම ජාතියක් සමග ඉස්ලාම් හෝ වේවා හින්දු භක්තිකින් හෝ ඒවා වතු කිහිපයක් අවිස්සාවල තියෙන දහස්සකුත් දෙමළ ජනතාව ඉන්න මුස්ලිම් ජනතාවත් ඉන්න ඒ මිශ්‍ර ප්‍රදේශයක ඔහු වක් වැඩ කර හැම කෙනෙක්ටම ජාතිවාදයකින් තොරව සීලු අයට එක විදිහට සලකමින් හැමෝගේම ප්‍රශ්න වලට ඇහුම්කන් දෙමින් බොහොම ඕනෑකමින් ඒ නායකත්වයේ දීපු නායකෙක් හෙට නැවත නැවතත් මතක් කරමින් ඔහුගේ පවුලේ අයට අපේ කනගාටුව ප්‍රකාශ කරමින් ඔහුට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ
සුචී ගරු චමල් රාජපක්ෂ මැතිතුමා
ගරු කථානායකතුමනි මේ පාර්ලිමේන්තුව මීට පෙර අවස්ථා කීපයකදී එක අවස්ථාවක් තමයි ෆිලිප් ගුණවර්ධන මැතිතුමා පොරළුගොඩ සිංහයා නමින් විරුද්ධාවලියලත් ෆිලිප් ගුණවර්ධන මැතිතුමා ඒ වගේම කුසුමා ගුණවර්ධන අපේ ඉන්දික වාගේ පියාණන් මේ මෑණියන් රොබර්ට් ගුණවර්ධන මැතිතුමා ඒ වගේම අද ඉන්දික ගුණවර්ධන මේ සියලු දෙනාගේම ශෝක ප්‍රකාශ ඒ පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන අවස්ථාවලදී එහැම අවස්ථාවකටම මේ සභාව නියෝජනය කරපු රාජපක්ෂවරයෙකුත් සම්බන්ධ වෙලා තියෙනවා. අට මටේ අවස්ථාව ලැබුණා යබා ප්‍රාත්ත ඉන්දික ගුණවාදන මැතිතුමා පිළිබඳව ශෝකය ප්‍රකාශන කරන අවස්ථාවේදී අපේ ශෝකය ප්‍රකාශ කර. ගුණවාදන පවුල විශේෂයෙන්ම 1920 අගභාගයේදී 30 දශකයේ මුල් භාගයේදී අපේ රටේ එදා තිබිච්ච පාලනයට විරුද්ධව ඉංග්‍රීසි පාලනයට විරුද්ධව එදා තිබිච්ච ඒ පීඩනයට විරුද්ධව මේ රටේ නිදහස ලබා ගැනීම සඳහා මූලිකව කටයුතු කරපු නායකයෙක්ගේ පුතෙක් ගැන තමයි අද කතා කරන්නේ. එදා දේශපාලනයේදී තිබුණ පාලනයට විරුද්ධව කතා කිරීම ඉතාමත් අපහසු කාර්යයක්. ඉංග්‍රීසි පාලනයට විරුද්ධව. ඒ වගේම ජනතාවට තිබිච්ච පීඩනය. ඒ හැම අවස්ථාවකදීම නායකත්වයක් කරන් කටයුතු කරපු පවුලක් තමයි ගුණවර්ධන පවුල. වගේම ලංකා සමසමාජ පක්ෂය ආරම්භක නිර්මාතෘවරයා වාමාංශික ව්‍යාපාරයේ ඒ ගුණවර්ධන පවුලේ ෆිලිප් ගුණවර්ධන මැතිතුමා ඒ වගේම තවත් එන්.එම්. පෙරේරා මැතිතුමා ලෙස්ලි ගුණවර්ධන මැතිතුමා කල්වින් ආඩසිල්ල මැතිතුමා මේ වාමාංශික ව්‍යාපාරයේ කටයුතු කරපු නායකයින් රටටත් එවැගේම ජනතාවටත් නායකත්වය අරගෙන ක්‍රියා කරපු හැටි මම හිතන්නේ වර්තමානයේ දේශපාලනඥයන්ටත් අපිටත් මොකටම ලොකු ආදර්ශයක්. මේ අය රට වෙනුවෙන් කටයුතු කළ හිරබත් කාපු අය. 1940 පමණ ඒ සියලු දෙනාම වාමාංශික ව්‍යාපාරයේ දිච්චා අත්අඩංගුවට ගන්න එදා ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ආණ්ඩුව නියෝග කරා. එතකොට මේ අය වැලිකඩ බන්ධනාගාරයෙන් පැනලා ගිහිල්ලා ප්‍රමතකයි යහලා තියෙනවා මේ සියලු දෙනාම සංගවිලා හිටියේ ගිරුවපත්. මේන් ගිහිල්ලා වීරකැටියේ කොන්දගල කියන නිවසෙත් නැදුරුමුල්ල අපේ නිවසෙත් හැංගිලාට කාලයක්. එතනින් තමයි ඉන්දියාවට පැනලා ගියේ. එතකොට ඉන්දික මැතිතුමා ඉන්දියාවේ ඉන්න කාලේ තමයි උත්පත්ති ලැබුණේ. ඒක තමයි මම කියන්නේ මේ ඉන්දික කියන නමත් එතුමාට. ඉතින් එතුමාත් පියාගේ බාප්පලාගේ අඩිපාරේ යමින් ඒ වාමාංශික ව්‍යාපාරයේ ඉදිරියටම ගෙනිච්චා. එතුමා කොමියුනිස්ට් පක්ෂයේ හොඳ ක්‍රියාකාරී කෙනෙක්, ඒ වගේම කැප වේලා අවංකව කටයුතු කරපු කෙනෙක්. කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තීය සමිතිය බලත් එතුමා ක්‍රියාකාරීව කටයුතු කරා. තරුණ සංවිධානයේ එතුමා ඒ කටයුත්ත එතුමාගේ අවසානයේ දක්වා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිපත්ති රැකගනිමින් එතුමා කටයුතු කරා. ඒ වගේම 1915 පළාත් බස්නාහිර පළාත් සභාව බස්නාහිර පළාත් සභාවේ එතුමා 1993 බස්නාහිර පළාත් සභාවට තීරීපත් වුණා. ඉන්පසු 1994 දී පාර්ලිමේන්තුව නියෝජනය කරා 2001 දක්වා අමාත්‍ය දුර රාශියක් ලැබලා තියෙනවා. ඒ වගේම ෆිලිප් ගුණවර්ධන මැතිතුමා අමාත්‍ය දුර දරලා තියෙනවා. ඉන්දික ගුණවර්ධන මැතිතුමා අමාත්‍ය දුර දරලා තියෙනවා. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එතුමාගේ සහෝදරයා එතුමාත් අමාත්‍ය දුර දරලා තියෙනවා. ගීතාංජන ගුණවර්ධන මැතිතුමා අමාත්‍යවරයෙක් හැටියට නියෝජ්‍ය මැතිවරයෙක් හැටියට නියෝජ්‍ය කතානායකවරයෙක් හැටියටත් මේ සභාව නියෝජනය කරලා තියෙනවා. එතුමා මොන ඉන්දික වැත්තුමා මොනම ආකාරයෙන්වත් එතුමාගේ දැක්ම දර්ශනය ප්‍රතිපත්තිය වෙනස් කරේ නැහැ. එහෙම ඉඳගෙන රට වෙනුවෙන් ඒ තනතුරු දරමින් සේවයක් කරා. වගේම පිට ආඩම්බරයි අද පාර්ලිමේන්තුව නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඒකාබද්ධ විපක්ෂයේ නායකවරයා හැටියට ඒ වාමාංශික ව්‍යාපාරය ෆිලිප් ගුණවර්ධන මහත්තයා ආරම්භ කරපු වැඩපිළිවෙල අදත් ඊට වඩා මධ්‍යස්ථව ගෙන යනවා. ඒ සියලු දෙනාගේම විශාල සේවාවක් රටට ඇති වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන්ම ගුණවර්ධන මැතිතුමා ඉන්දික ගුණවර්ධන මැතිතුමා ඇමතිවරයෙක් හැටියට බොහෝ අය විනියෝජ්‍ය කතානායකතුමා ප්‍රකාශ කරා ඔය ප්‍රකාශ කරා එතුමා අමාත්‍ය ධූරය දරන කාලේ මොනතරම් නම්‍යශීලීව රටේ ප්‍රශ්නය ජනතාවගේ ප්‍රශ්නය තේරුම් අරගෙන ඔබ කටයුතු කළාද කියලා. ඒ පවුලේ සියලු දෙනාම ජනතාව වෙනුවෙන් ජනතාවගේ හඬට අහුම්කන් දීපු අය. මතකයි යුගයක් කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරය දැමුව ප්‍රසන්න ගුණවර්ධන මැතිතුමා. එතුමාගේ අංශයෙන් විශාල වැඩ කොටසක් කළා. නාගරික සංවර්ධන අමාත්‍යවරය හැටියට කොළඹ විතරක් නෙමෙයි ලංකා පුරාම නාගරික සංවර්ධන ඇමතිවරය හැටියට. ඉන් පසුව දිනේෂ් ගුණවර්ධන මැතිතුමාත් නාගරික සංවර්ධන ඇමතිතුමා හැටියට කටයුතු කරා. ඉතින් ඒ වෙලාවෙත් ප්‍රසන්න මැතිතුමා එතුමාලාට විශාල හයියක් ශක්තියක් දුන්නා ඒ අමාත්‍යංශවල කටයුතු කරා. ඉන්දික මැතිතුමා එක පැත්තකින් පීටර් කේනමන් මැතිතුමා නිවාස ඇමතිවරයා හැටියට මෙරට යම් සේවාවක් කරා. ඒ සේවාව තවත් ඉදිරියට ගෙනියන්න එතුමාට පුළුවන්කම ලැබුණා. ගිරුවාපත්වේ ජනතාවත් ඒ වගේම ගුණවර්ධන පවුලයයි කොහොම කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. එක පැත්තකින් ඉන්දික මැතිතුමාගේ දිනේෂ් පැත්තුමාගේ ප්‍රසන්න ඉන්දික ගීතාංජන මෑණියන් තංගල්ල ප්‍රදේශය කුසුමා ගුණවර්ධන මැතිතුමනි. ඒ වගේම වාමාංශික ව්‍යාපාරය හරහා සූර්යමල් ව්‍යාපාරය හරහා මේ අය තව තවත් කිට්ටු වුණා. අපි විශේෂයෙන්ම රාජපක්ෂවරුත් එදා ඉඳන් 1930 ගණන් වල ඉඳලා ඒ DM රාජපක්ෂ, DA රාජපක්ෂ හැම කෙනෙක්ම ජෝර්ජ් රාජපක්ෂ, ලක්ෂ්මණ රාජපක්ෂ. ලක්ෂ්මණ රාජපක්ෂ මැතිතුමා නම් අවසානයේ දක්වා ෆිලිප් ගුණවර්ධන මැතිතුමත් එක්ක තමයි දේශපාලනය නිරත වෙලා හිටියේ. මේ හැම කෙනෙක්ම බොහොම කිට්ටු සම්බන්ධයක් තියෙනවා. අද අපි තාමත්ම ඉන්දික ගුණවර්ධන මැතිතුමාගෙන් අපේ දේශ රටේ දේශපාලනයට, වාමාංශික ව්‍යාපාරයට සිදු සේවාව එවාගේම අමාත්‍යවරයෙක් හැටියට මන්ත්‍රීවරයෙක් හැටියට සිදු වූ සේවාවත් මේ වෙලාවේ අගය කරනවා. අපි මේ වෙලාවේ තවත් මෙතුමා අසනීප ඉන්න කාලේ අසනීප වෙලා ඉන්න කාලේ ඔහු බොරලුගඩ තමන්ගේ නිවසේ තමයි හිටියේ. තවත් අවස්ථාවක් තුමා බලන්නත් ගියා. තුමා කතා කරන්නේ හැම විටම ලෙඩේ ගැන නෙමෙයි, රටේ ප්‍රශ්නයක්. රටේ ප්‍රශ්න, ජනතාවගේ ප්‍රශ්න. ඉතින් මේ වගේ අවංක අයට මං හිතන්නේ ජනතාවට වැඩියෙන් සේවය කරන්න ලැබෙන අවස්ථාව අඩුයි. මද තියෙන ක්‍රමවේදයක් අනුව ඒවා තේරුම් ගැනීම, ජනතාව තේරුම් ගැනීම බොහොම අඩුයි. ඒගේ මට මතක මේ ගිලාන් පෙරේරා මැතිතුමා ඉස්සරහා ඉන්නවා. එමැතිතුමා, එතුමාගේ පියා බදුල්ලේ, ඒත් බොහොම වාමාංශික ව්‍යාපාරයේ කෙනෙක්. එතන එතුමත් ඉන්දික මැතිතුමාගේ මාෂල් පෙරේරා මැතිතුමා, ඉන්දික ගුණවාදන මැතිතුමාගේ බොහොම සමීප කෙනෙක්. මමත් අවස්ථාව ලැබුණා බදුල්ලේ ඉන්න කාලේ ඒ දෙගොල්ලොත් එක්කම යම් යම් අවස්ථාවලින් සම්බන්ධ වෙන්න. ඉතින් අපිට මේ වගේ දේශපාලනේ මේ වගේ නායකයන් අපිට නැතිවීම විශාල පාඩුවක්. අවසාන වශයෙන් පද්මිනී විශේෂඥ වෛද්‍යේ පද්මිනී ගුණවාදන ඉන්දිකගේ බිරින් මහත්මියටත්, ඒ වගේම දරුවන් දෙදෙනාට, ඒ අනිකුත් සහෝදර සහෝදරියන්ටත් අපේ ශෝකය, රාජපක්ෂවරුන්ගේ ශෝකය, වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙනුත් ශෝකයත් පුද කරමින් අපේ හිතමිත්‍ර ඉන්දික ගුණවාදන මැතිතුමාට නිවන් සුවත්ව වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මනාව.
ස්තුතියි ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා.
තුරු කතානායකතුමනි, අද පාර්ලිමේන්තුවේ වෙනදාට වඩා ශෝක ප්‍රකාශ යෝජනාව ඉන්දික ගුණවාදන මැතිතුමා ගැන කියනකොට, ඉන්දික ගුණවාදන මැතිතුමාගේ දේශපාලනයේ විවිධ ඉසව්, විවිධ ලක්ෂණ අරගෙන එකක් තව කෙනෙක්ගේ දේශපාලනයට පහර ගහන්නත්, සමහර අය තමන් අද ඉන්න තත්ත්වය ඉන්නේ ඇයි කියලා පැහැදිලි කරන්නත් මේ ශෝක ප්‍රකාශ යෝජනාව පාවිච්චි කරන වගේ මට දැනුණා. ඒ හරහාම අපිට පේන්නේ මේ සභාවේ පක්ෂ විපක්ෂ සියලු දෙනා ඉන්දික ගුණවාදන මැතිතුමාගේ මුළු දේශපාලනයේ දර්ශනයම නෙවුණත් යම් යම් දේවල් අගය කරන බව. මේ පැත්තෙන් සරත් තමනුගම මැතිතුමා කියනකොට අද යුගයේ ඉන්දික ගුණවාදන මැතිතුමා හොඳයි, හිටියනම් හොඳයි කියලා, අර පැත්තෙන් සම්බන්ධ විපක්ෂ නායකතුමා මේ රටේ ජනාධිපති කමටත් ඉන්දික ගුණවාදන මැතිතුමා හිටියනම් හොඳයි කියනකොට, ගම්මන්පිල මැතිතුමත් කියනවා ඉන්දික ගුණවාදන මැතිතුමා අද හිටියනම් හොඳයි කියලා. නමුත් මේ තුන්දෙනාගේම දේශපාලන ධාරාවන් සහ දර්ශන අපි දන්නවා වෙනස්. හැබැයි තුන්දෙනාම දැකලා තියෙනවා ඉන්දික ගුණවාදන මැතිතුමාගේ යම් දේශපාලන ලක්ෂණයක් ඒගොල්ලන්ගේ දේශපාලනයට හොඳයි කියලා. මම දේශපාලනේ ඉන්නේ අද 1988 පළාත් සභා මැතිවරණයෙන් දේශපාලනට ආපු වෙලාව නිසා. ඒ වෙලාවේ ජකෝතලාවල මැතිතුමා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපතිවරයා හැටියට මුලින්ම ආරාධනා කරේ මගේ පියා මාෂල් පෙරේරා මැතිතුමාට තමයි එක්සත් සමාජවාදී පෙරමුණෙන් පළාත් සභාවට තරඟ කරන්න කියලා. මගේ පියා ඒ වෙලාවේ ඒක ප්‍රතික්ෂේප කරපු නිසා ඩිගුණශික මැතිතුමාටයි ඉන්දික ගුණවාදන මැතිතුමාටයි තමයි බාර වුණේ බදුලට ගිහිලා මගේ පියා හමු වෙලා. ඒ වගේ ඒ කාලේ මම නවක නීතිඥවරයෙක්, මාව දේශපාලනයට යොමු කරවන්න මගේ පියාගේ කැමැත්ත ගන්න ඒ ගමන යන්න දෙන්නම සහභාගී වෙන්න හිටියත් අවසානයේ ඉන්දික ගුණවාදන මැතිතුමාට ඉන්න බැරි වුණා. ඩිගුණශික මැතිතුමා තමයි ගියේ. මොකද ඉන්දික ගුණවාදන මැතිතුමා දුරකථනයෙන් මගේ පියාට කතා කරලා කිව්වා, ඔයාට බැරි නම් මාෂල් සහෝදරයා පුතාව හරි දේශපාලනයට එවන්න, මේක හොඳ වෙලාවක්. ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ පක්ෂය ඒ පළාත් සභා මැතිවරණය වර්ජනය කළා. මගේ පක්ෂයේ අද වර්තමාන මගේ පක්ෂයේ වෙච්ච මගේ පක්ෂයේ දවිට නායිකා බණ්ඩාරනායක මැතිණිය කොටුවේ බෝධිය ළඟ ඉඳගත්තා පළාත් සභා ක්‍රමයට විරුද්ධ. මගේ මව ගෙදර අඬනකොට දෙපැත්තකින් තුවක්කුපත් වෙනකොට ඒවා ඒ කාලේ පළාත් සභා මැතිණිය ඉදිරිපත් වෙච්ච අයට ආණ්ඩුවෙන් සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා තමයි මම 88 පළාත් සභා මැතිවරණයට නාම යෝජනා බාර දෙන්නේ. එදාම තමයි මට විදේශ සේවා විභාගයේ පාස් වෙලා ඉන්ටර්වියු එකට එන්න කියලාත් මට ඇසර විරකෝන් වර්තමාන විදේශ ලේකම්තුමාට ලියුම් එන්නේ. මම තෝරගන්නේ තානාපති සේවයේ විදේශපාලනය. ඒක හොඳයි. මොකද මම තානාපති සේවයට ගියා නම් ලංකාවේ වෙනුවෙන් කීර්ති නාමය ආරක්ෂා කරන්න බැරි වෙන්න තිබුණා. ඒ නිසා මම දේශපාලනයට අවතීර්ණ වෙන්නෙම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය. එදා මගේ පියා හමු වෙලා ඒ කරපු ඉල්ලීම මත මම ඒ වෙලාවේ තෝරගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හැටියට දේශපාලනයට එන්නේ. ඉන්දි ගුණවර්ධන මැතිතුමා ඔය මට හම්බෙන්නේ මම කැලණි විශ්වවිද්‍යාලයේ අන්තර්ශිෂ්‍ය බල මණ්ඩලයේ සමාජික රැට ඉන්නකොට ජනතා විමුක්ති උපාලි ජයවීර සහෝදරයත් එක්ක අපි යනවා ඉන්දික සහෝදරයා කියලා අපි දවසට කියන්නේ. එතුමා හමු වෙන්න යනවා කොළඹ ටවුන් හෝල් එකේ තිබුණා ජලබදු විරෝධී සංවිධානයේ රැස්වීමක්. මුරුත්තේතු ආනන්ද හාමුදුරුවන් තමයි ඒ මුලාශනය ගත්තේ. එදා කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් කතාව කරන්න හිටිය ඉන්දික ගුණවර්ධන මැතිතුමා. එදා අපේ ශිෂ්‍ය ප්‍රශ්නය ගැන කතා කරන්න අපිට අවස්ථාවක් ඉල්ලගෙන ඒවකට හිටපු අධ්‍යාපන ඇමතිවරයා රණවීර වික්‍රමසිංහ මැතිතුමා එතුමා ගෙනාවපු අර අධ්‍යාපන පනතට විරුද්ධව අපිට අවස්ථාවක් නිල වශයෙන් තිබුණේ නැහැ. න්‍යායපත්‍රයේ අවස්ථාවක් දෙන්න එතුමා හරහා අවසර ගන්න අපි ගියේ. එතුමා ඒ වෙලාවේ කිව්වා මම තමයි යන්නේ ඉන්නේ, හැබැයි අපි වෙනුවෙන් එදාට යන්නේ නන්දාසිල්වා සහෝදරිය, ඒ නිසා මම නන්දාසිල්වා සහෝදරියට කියන්නම් කියලා. අවසානයේ ඒ ජලබදු විරෝධී සංවිධානයේ නිල නොවන හැටියට ශිෂ්‍ය පක්ෂය කතා කරන්නේ මම උපාලි ජයවල් සහෝදරයත් එක්ක ගිහිල්ලා උපාලි ජයවල් සහෝදරගේ ජනතා විමුක්ති පෙරේතුම සහෝදරේ රැස්වීම වෙනකොට මාව අත්අඩංගුවට ගන්න පොලිසිය එනවා. මම නන්දාසිල්ලා මැතිණියත් එක්ක ගිහිල්ලා කාලෝ ෆොන්සේකා මැතිතුමාගේ තිබිච්ච ෆොක්ස්වැගන් රථයේ පිටිපස්සේ බිම හාන්සි වෙලා ගිහිල්ලා තමයි යන්තම් පොලිසියෙන් බේරලා එදා එළියට එන්නේ. ඉතින් ඉන්දි ගුණවර්ධන මැතිතුමා ඊට පෙර නැවත වරක් මට හමු වෙන්නේ මගේ මම ශිෂ්‍ය කාලේ මගේ පියත් එක්ක. එතුමා ඉතාම කිතු සම්බන්ධතාවක් තිබුණා. විශේෂයෙන් මොනරාගල පැල්වත්තේ ඉඩම් සමාගම් වලට දෙන ඒ සටනේ පුරෝගාමියෙක්ව හිටියා ඉන්දි ගුණවර්ධන මැතිතුමා. ඒ දවස්වල මොනරාගල කියලා පදිංචි වෙලා ඉඳලා ඊට පස්සේ මම පාර්ලිමේන්තුවට ආවයින් පස්සේ ඉන්දි ගුණවර්ධන මැතිතුමා මාත් ඉතාම කිට් වෙන ආශ්‍රය කළා. මම සහ නාලන්ද එල්ලවල් මැතිතුමා සමහර වෙලාවට එතුමාගේ කාර්යාලේ පැය ගණන් ගිහිල්ලා එතුමාගේ දේශපාලනය ඉගෙන ගන්න. එතුමා වරක් මට මතකයි නාලන්ද එල්ලවල් මැතිතුමා මේ සභාවේ මේ පැත්තේ ඉඳගෙන කතාවක් කරලා කිව්වා කවද්ද අපිට අපි සිංහල භාෂාවෙන් ශ්‍රී ලංකා මාතා කියලා ජාතිගීය ගයනකොට දෙමළ ජනතාවත් ඒ විදිහම දෙමළ භාෂාවෙන් ජාතිගීය ගයන දිනේ කවද්ද කියලා මගේ සිහිනයක් කියලා නාලන්ද මැතිතුමා කිව්වා. ඒක අහගෙන හිටපු ඉන්දි ගුණවර්ධන මැතිතුමා අපිට එන්න කියලා ඒ කාමරයට නාලන්දට කිව්වා ඔයා සැබවින්ම නන්දගේ පුතා, නන්දගේ ප්‍රාර්ථනාව තිබුණේ ඔක තමයි. වරක් පාර්ලිමේන්තු සංචාරයක් තිබුණා. ඒ සංචාරයට නායකත්වය දුන්නේ ඉන්දි ගුණවර්ධන මැතිතුමා ජර්මනියට, මමයි නාලන්දයි, එක්සත් ජාතිපති හෙන්රි ජයමහා මහත්තයයි, දේවරාජ් මහත්තයයි තමයි අපි 5 දෙනා ගියේ. හෙන්රි ජයමහා සහ ජර්මන් ටිකක් වයසක තලත්තෑණි අය, මමයි නාලන්දයි බොහොම තරුණයෝ. එනිසා ඒ සංචාරයේදී අර විනෝ මේ නිදහස් වෙලාවල් හමු වුණාම ඉන්දි ගුණවර්ධන මැතිතුමා අපි දෙන්නට කියනවා ඔය දෙන්න මේ ජර්මනියේ එතුමා ටිකක් දන්නවා, ඔය දෙන්න මේ පාරෙන් දකුණු පැත්තට යන්න, වම් පැත්තට යන්න අපිට හොඳයි, දකුණු පැත්තම උගලන්ට හොඳ කියලා. ඒ වගේ සංචාරවල සහභාගී වුණාම බොහොම නිදහසේ නායකත්වය දුන්නත් අපිට කටයුතු කරන්න අවස්ථා දුන්නා වගේම හැම අවස්ථාවකදීම එතුමා පාර්ලිමේන්තුවේ හැම අවස්ථාවකදීම එතුමා පාර්ලිමේන්තුවේ කතා කරනකොට මේ රටේ ජාතික සමගිය වෙනුවෙන් කතා කරා. එතුමා 88 පළාත් සභා මැතිවරණයට අපි ඉදිරිපත් වෙන අවස්ථාව වෙනකොට එතුමා ඉදිරිපත් නොවුණාද? එතුමා පසුවේ 93 පළාත් සභා මැතිවරණ එනකොට ඒකට තරම් කරනවා විතරක් නෙමෙයි, මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොජ්ජන් එක්සත් පෙරමුණේ කණ්ඩායමට විශාල ශක්තියක් වෙන්න එතුමා. මොකද ඒ මැතිවරණ වෙනකොට දිනේෂ් ගුණවන්ත මැතිතුමාලා වෙනම තරම් කරන්නේ මහජන එක්සත් පෙරමුණේ. නේ? 94? 94. අබයි එතුමාලා වර්ජනය කරනවා. ඒ නිසා දිනේෂ් ගුණවන්ත මැතිතුමාලාගේ ඡන්ද පදනමක් තියෙනවා ඔය මහරගමෙන් එහාට. ඒ ඡන්ද ටික පොජ්ජන් එක්සත් පෙරමුණට එන්නේ ඉන්දික ගුණවන්තර මැතිතුමා අපේ ලයිස්ට්‍රීම් තරම් කරපු නිසා. ඉතින් ඒ නිසා එතුමා කිසිම අවස්ථාවකදී මතකයි වරක් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට කියනවා එතුමා මේ පාර්ලිමේන්තුවේ අර 2000 ව්‍යවස්ථාව ගේන වෙලාවේදී එතුමා කියනවා ඊට ඉස්සරින්ද ගිහිල්ලා ඔබතුමිය පටන් ගන්න කතාව මම කළු සිංහල කාන්තාවක්. මම කළු සිංහල කාන්තාවක්. හැබැයි මේ රටේ සිංහල ජනතාවයි දෙමළ ජනතාවයි මුස්ලිම් ජනතාවයි ඔක්කොම එකතු වෙලා අපි ජාතික ප්‍රශ්න විසඳුමක් හොයන්න මේක තමයි මාර්ගය කියලා කියන්නේ කියලා මට මතකයි එතුමාට කියනවා. එතුමියට එතුමා කියනවා ඒ 2000 පාර්ලිමේන්තුවට ඒ ව්‍යවස්ථාව ගේන වෙලාවේ ඒක ගිනි තියෙන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව ඇතුලේ සියලු පක්ෂ සාකච්ඡා කරලා ගෙනාපු ව්‍යවස්ථාව. එදා ඒ ව්‍යවස්ථාව සම්මත කරගත්තා නම් දිනේෂ් ගුණවන්ත මැතිතුමනි අද මටයි ඔබටයි අද උදේ ඊයේ උදේ පෙරේදා උදේ අර හතරවෙනි තට්ටුවේ වාද විවාද කරගන්න වෙන්නේ නැහැ. ඒ විවාදයේදී දිනේෂ් ගුණවන්ත ඉන්දික ගුණවන්ත මැතිතුමා ඉතාම පැහැදිලිව ඒ වෙලාවේ 2000 ඒ ව්‍යවස්ථාව සම්මත කරගැනීමට තියෙන අවශ්‍යතාවය මැනවින් පැහැදිලි කරා. මැනවින් පැහැදිලි කරා. අද චන්දසිරි ගදවීර මැතිතුමා එතුමාගේ කතාවේ උපුටාරගෙන කිව්වා එක්සත් ශ්‍රී ලංකාවක් තුල මේ රටේ සියලු ජාතීන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගන්න ඕනේ කියලා එතුමා කිව්වා වගේ. ඒක එතුමා වචන එක්ක පැටලෙන්න ගියේ නැහැ. වචන එක්ක හරම කරන්න ගියේ නැහැ. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට එකට වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදන්න ඕනේ කියලා තමයි හැමදාම පෙනී හිටියේ. එතුමා භාගදාට එතුමාගේ ප්‍රතිපත්ති වලින් බැහැර වුණා නම් එතුමාට මීට වඩා දේශපාලන ඉස්සරහට යන්න තිබුණා. සම්බන්ධ මැතිතුමාගේ වචන වලින් කිව්වේ ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එකට ජනාධිපතිවරණයට තරඟ කරන්න එතුමාට ආරාධනා කරා කියලා කතානායක තුමනි. ඒ කියන්නේ මේ රටේ ප්‍රධාන දෙමළ ජනතාවගේ ප්‍රධාන බලවේගය විශ්වාස කරා මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුකම් ඉන්දික ගුණවන්ත මැතිතුමා කියලා. එහෙම ලේසියෙන් එක්සත් ජාතික පක්ෂයේ නොවන කෙනෙක් ජනාධිපතිකම සුදුසුයි කියලා ඒ අයගේ විශ්වාසය දිනාගන්න ලේසි වෙන්නේ නැහැ. මෑත ඉතිහාසයේ විශ්වාසය දිනාගත්තේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය. ඊට පස්සේ ඒක නැති වුණා. ඒ නිසා මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නොවන කෙනෙක්. ඒ නිසා මම කියන්න ගිය කතානායකතුමනි ඉන්දික ගුණවන්ත මැතිතුමාගේ දේශපාලනය තුළ එතුමා හැමදාම ජාතික නිදහසත් ජාතික සමගිය වෙනුවෙන් පෙනී හිටියා කෙලින් හිටගෙන. ඒ නිසා මේ රටේ දේශපාලන පරම්පරාව ගැන කතා කරනකොට අපිට ගුණවර්ධන පරපුර, සේනානායක පරපුර, බණ්ඩාරනායක පරපුර, අමුණුගම මැතිතුමාට අමතක වෙච්ච රාජපක්ෂ පරපුර අමතක කරන්න බෑ. ඒක හිතාමතා අමතක වුණත් මම දන්නේ නැහැ. නමුත් අමතක කරන්න බෑ කියලා ඇත්ත කතන්දර. ඒ පරපුර හතරම විවිධ දේශපාලන වශයෙන් අපිට පිළිගන්න පුළුවන්, නොපිළිගන්න පුළුවන් තත්ත්වයන් තිබුණත් මේ රටේ ඉතිහාසයේ පුරාම අපේ රටේ දේශපාලන ඉතිහාසයේ මේකට විශාල සේවයක් කරපු පරපුර හතරක්. ඒක පිළිගන්න ඕනේ අපි. ඒක පිළිගත්තේ නැත්නම් ඉන්දික ගුණවන්ත මැතිතුමාගේ දේශපාලන ගරු කරා වෙන්නේ නැහැ. ඉන්දික ගුණවන්ත මැතිතුමා කියන දේ කෙලින් හැමදාම කියපු කෙනෙක්. ඒ නිසා අද යුගයේ මේ වෙලාවේ ඉන්දික ගුණවන්ත මැතිතුමාට අපි ඇත්තටම ශෝක වෙනවා නම් ගරු කතානායකතුමනි, එතුමාගේ දේශපාලනය ඉගෙන ගන්නවා නම් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ රටේ අධිරාජ්‍යවාදීන්ට මේ රටට ඇඟිලි ගහන්න තියෙන ප්‍රධානතම ආයුධය තමයි ජාතීන් හැටියට ආගම් හැටියට අපිට අපි බෙදන්නේ. ජාතිවාදී ආගම්වාදී අපි ඔළුව වලට දාලා මේක බෙදන එක තමයි බෙදලා තමයි අධිරාජ්‍යවාදී පහසුම ක්‍රමය මේ රටේ ඒගොල්ලන්ගේ අතපත පෙවීම කරන්නේ. ඒ නිසා සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ජාතික සහජීවනය ඉන්දි ගුණවාද මැතුමා ප්‍රාර්ථනා කරපු විදිහටම අපට ඇති කරන්න පුළුවන් නම් යම් ආකාරයක බලය බෙදා හදා ගැනීම තුලනුත් එතුමාගේ දේශපාලන දර්ශනය උනේ ඒක මම හිතන්නේ අපට අද ඇත්තටම කටින් පමණක් නෙවෙයි ක්‍රියාවෙනුත් ඉන්දි ගුණවාද මැතුමා වෙනුවෙන් ශෝක වුණා කියලා අපිට කියන්න පුළුවන්. දීව ගුණසේකර මැතුමාගේ පදනම් ආයතනයේදී පොත පිටට මම ගියා. ඒ පොතේ තියෙන බොහෝ කරුණු දිහා බලනකොට අපිට ඉන්දි ගුණවාද මැතුමාලා වගේ උදවිය අද අලුත් ව්‍යවස්ථාවක් අපි නිර්මාණය කරන යුගයක පක්ෂ දේශපාලන කණ්ණාඩි පැත්තකට දාලා වැඩ කරන්න ඕන යුගයක් කියන එක තව තවත් පසක් වෙනවා. මීට වඩා දීර්ඝ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කරු කතානායකතුමනි. අද අපේ පාර්ලිමේන්තුවේ අපි ආණ්ඩු පක්ෂයේ ඉන්න කොටත් අපි විරුද්ධ පක්ෂයේ ඉන්න කොටත් දිනේෂ් ගුණවාද මැතිතුමා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදීකර විශාල කාර්යභාරයක් කරනවා. එතුමාට අද ලැබිලා තියෙන ඒ කාර්යභාරය ලේසි පහසු වෙන්නේ නැහැ. මොකද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය 100%ක්ම පිළි නොගන්නා වූ සමහර අය ඉන්න බව හැසිරීම් ලාසෙන් පෙනී යනවා. නමුත් එතුමාට පුළුවන්කම ලැබිලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමාත් සමාජිකෙක් වෙන්න. හිටපු කතානායකතුමාත් සමාජිකෙක් ඉන්න ඒකාබද්ධ විපක්ෂයේ නායකය වෙන්න. එතුමා අද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත් නායකයා. ඒක පාර්ලිමේන්තුව ඇතුළේ. හිටපු කතානායකතුමාගේත් නායකයා පාර්ලිමේන්තුව ඇතුළේ. එතුමා ඒකාබද්ධ විපක්ෂ නායකයා හැටියට. ඒ නිසා එතුමාට හැකියාව ලැබිලා තියෙන නිසා ඒකාබද්ධ විපක්ෂයගේ හිත දිනාගෙන අර අගමැතිතුමා ඇතුළු මේ සම්මුතිවාදී ආණ්ඩුවෙන් අපි සිද්ධ දෙනම් කටයුතු කරන්න. ඒ නිසා ඒ ගුණවර්ධන පරපුරේ ඒ ශක්තිය ඒ කාගේ සිද්ධ දාගෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී කරේ කටයුතු කිරීමට එතුමාට මම හිතන අවස්ථාව ලැබුණේ. එතුමාගේ වැඩිමහල් සොයුරු ඉන්දි ගුණවර්ධන මැතිතුමා පිලිප් ගුණවර්ධන මැතිතුමා උඩ ඉන්නවා මට පේනවා ගීතාංජන ගුණවර්ධන මැතිතුමා මේ රටේ අපේ රටට අපි යුද්ධය ජයග්‍රහණය කරලා ජාත්‍යන්තර විශාල ප්‍රශ්න ගණනාවක් එන වෙලාවේ ඉන්දි ගුණවාද මැතිතුමා රටවල් ගණනාවක ගිහිල්ලා මාතෘමත් එක්ක ගියා. අපේ රටේ මානව හිමිකම් කොමිෂමෙන් ආපු ඒ සමහර චෝදනා වලට විරුද්ධ වෙන විශාල කාර්යභාරයක් කරා විදේශ කටයුතු නියෝජ්‍ය මැතිතුමා හැටියට. ඉතින් ගීතාංජන ගුණවාද මැතිතුමා. ඒ නිසා ප්‍රශාන්ත ගුණවාද මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් තමයි නගරාධිපති වුණේ කොළඹ නගර සභාව. පිලිප් ගුණවාද මැතිතුමා UNP එකේ ආණ්ඩුවේ හිටියා කියලා පිලිප් ගුණවාද මැතිතුමා UNP ප්‍රතිපත්ති පිළිගත්තේ නැහැ. එබැයි ඒ ආණ්ඩුව තුළ ඉඳගෙන එතුමාගේ මහදන එක්සත් කරගුණේ ප්‍රතිපත්ති මත එතුමා යම් සේවයක් කරා. ඒ නිසා අපිට මේ වෙලාවේ දේශපාලන වශයෙන් එකිනෙකාට අද සමහර අවස්ථා වුණා වගේ එකිනෙකාට ඉන්දි ගුණවාද මැතිතුමාගේ චරිතය අරගෙන මඩ ගහ ගන්නවා වෙනුවට කළ යුතු වන්නේ ඉන්දි ගුණවාද මැතිතුමා වැනි දේශපාලන නායකයෙක් පිළිගත්තා වූ ජාතික නිදහස ජාතික සහජීවනය කියන කාරණා පෙරදරි කරගෙන මේ වෙලාවෙවත් අපි කටයුතු කරන්න ඕනේ කියන එකයි අපි සැබවින්ම ප්‍රායෝගිකව ඉන්දි ගුණවාද මැතිතුමා ගැන ශෝක වෙනවා නම් කළ යුතු වන්නේ එතුමාගේ ආදරණීය භාර්යාවටත් ඒ වගේම එතුමාගේ පුත්‍රත්නයන් දෙදෙනෙක් ඉන්න එක්කෙනෙක් මාත් එක්ක බොහොම හොඳින් කතා කරලා තියෙන විවිධ අවස්ථාවලදී තමයි දක්ෂ තරුණෙක් ඒ දෙදෙනාටත් ඒ වගේම මේ පවුලේ දිනේෂ් ගුණවාද මැතිතුමා ඇතුළු ඒ සියලුම අයටත් මගේත් මගේ පවුලේ ශෝකයත් විශේෂයෙන්ම එතුමා උසස් අධ්‍යාපන ඇමති කාලේ ඌවට ලබලා දුන්නු ඒ විශ්වවිද්‍යාලයේ දීමේ මූලික ප්‍රෝග්‍රෑම් යවුනේ එතුමා. අද එතුමා හිටියානම් වතුකරේ ජනතාවට විශ්වවිද්‍යාල ලබා දෙන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ නිසා ඌවේ ජනතාවගේ ශෝකයත් ප්‍රකාශ කරමින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
ගරු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්මයා
අභාවප්‍රාප්ත ඉන්දික ගුණවර්ධන මැතිතුමා සම සමාජ පක්ෂයේ අපිට ඉන්දික ගුණවර්ධන සහෝදරයා ගේ මරණය පිළිබඳ ශෝක ප්‍රකාශ කරන අවස්ථාවේදී ලංකා සම සමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම වෙනුවෙන් වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. අප පක්ෂයේ නිර්මාතෘවරයෙකු වන වූ පිලිප් ගුණවර්ධන සහෝදරයාගේ වැඩිමහල් පුත් ඉන්දික ගුණවර්ධන සහෝදරයා ඉපදුනේ 1943 පෙබරවාරි 8 වෙනිදා. ලංකා සම සමාජ පක්ෂයේ නායකයින් අධිරාජ්‍ය විරෝධී අරගලයට සම්බන්ධ වීම හේතු කොටගෙන ඔවුන්ව හිරබාරයට ගනු ලැබුවා. පසුකාලයක බෝගම්බර හිරගෙදර කඩාගෙන ෆිලිප් ගුණවර්ධන, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්ද සිල්වා සහ එඩ්මන් සමරක්කොඩි යන සම සමාජ නායකයින් එළියට ගිහිල්ලා පසු කාලෙක නායකයන් බොහෝ දෙනෙක් ඉන්දියාවට ගියා. ලංකාවේ තිබුණු තත්ත්වය ආරක්ෂිත නොවන නිසා. ඒ අවස්ථාවේ 1942 ෆිලිප් ගුණවර්ධන මහතුමා සහ ඔහුගේ බිරිඳ වූ කුසුමසිරි ගුණවර්ධන මැතිනියද ඉන්දියාවට ගියා. බොම්බායේ ඔවුන් දෙදෙනා නොයෙකුත් අනවර්ථ නම් වලින් පෙනී සිටමින් ඉන්දියාවේ නිදහස් අරගලයටද සම්බන්ධ වුණා. එම ඉන්න කාලේ වර්තමාන මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ බොම්බායේ මතුංගා කඳුකරේ හින්දු ජනාවාසයක පිහිටි පායික් නම්දි දොස්තර මහත්මයාගේ රෝහලේදී තමයි අමර ඉන්දික ගුණවර්ධන උපත ලැබුවේ. ඔහු ඉන්දියාවේ උපත ලැබු නිසා ඔහුට ඉන්දික යන නම ඔහුගේ දෙමාපියන් දුන්නා. බර්නාඩ් සොයිසා හිටපු මන්ත්‍රීතුමා සහෝදරයා මට කියලා තියෙනවා, දවසක් ඉන්දික කුඩා කාලයේදී ඒ කාලේ ඒ පැත්තේ තිබෙන ඒ බොම්බායි මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ තිබෙන සම්ප්‍රදායන් අනුව කුඩා දරුවන්ට පෙන්නනවා පළවෙනි වරට ඉතර වයසකට ඉතර ආවහම ඉර පෙන්නනවා. ඒ සඳහා ඔහුව වඩාගෙන එළියට ගිහිලා ඉර පෙන්ලා තිබෙන්නේ බර්නාඩ් සොයිසා මැතිතුමා. 1943 ජූලි 15 වෙනිදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගුණවර්ධන යුවළ අත්අඩංගුවටගෙන බොම්බායේ සිරගත කෙරුවා. නැවත ලංකාවට එනතුරු අනෙකුත් දේශපාලන නායකයන් සමග මාස ගණනක් ඉන්දික ගුණවර්ධන ලදරුවාටද සිදු වුණා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ හිරමැදිරියේ ගත කිරීමට සියමව සමග. එතකොට ඉන්දික මුල ඉඳන්ම ඉපදුන දවසේ ඉඳන්ම පාහේ දේශපාලනයට සම්බන්ධව හිටියා. ඔහුගේ කුඩා දරුවෙක් හැරීටත් ඔහු මුල් කාලයේම අධිරාජ්‍යවාදී හිරගයක ඉඳලා තමයි මම හිතන්නේ දේශපාලනය ඉගෙන ගත්තේ. පසු කාලෙක ඔහුගේ මවට පමණක් සිරභාරයෙන් නිදහස් කළ ලංකාවට එන්නට ලැබුණා. ඉන්පසු නිදහස ලැබුණාට පස්සේ නිදහස ලැබෙන්න ඉස්සල් ඇත්තටම 1947 මැතිවරණයේදී ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ ගුණවර්ධන ෆිලිප් ගුණවර්ධන මැතිතුමත් ලංකාවට ඇවිල්ලා අවිස්සාවේල් ආසනයෙන් ජයගත්තා. එහෙත් බස් වර්ජනයකට සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් මාස 3ක් වැනි කෙටි කාලයක සිරදඬුවමක් මුහුණ දීමට ඒකට සම්බන්ධ වීම ලැබීම විඳීමට හේතු වීම යටතේ හිතෙන් නිසා එම ඒ කාලයේ තිබුණ නීතිය අනුව පාර්ලිමේන්තුවේ අසුන ඔහුට අහිමි වුණා. ඒ සඳහා පැවති පාර්ලිමේන්තුවේ අතුරු මැතිවරණයට පෙර අත් වශයෙන් ඉන්දික ගුණවර්ධනගේ මව කුසුමා ගුණවර්ධන මැතිනිය පත්ුනේ නිතරගේ නිමිස අතුරු මැතිවරණයක් තිබුණේ නැහැ. ඉන්පසු දිගටම අවිස්සාවේල සහ කිරියල්ල ආසන නියෝජනය කෙරුවා එතුමිය 1960 වෙනකම්. ෆිලිප් ගුණවර්ධන මැතිතුමා 1970 වෙනකම්ම ඒ ආසනේ අවිස්සාවේල නියෝජනය කෙරුවා. ඉන්දික ගුණවර්ධන මැතිතුමාගේ මව්පියන් දෙදෙනාම ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූවන්. ඒ අනුව ඉන්දිකද නිරායාසයෙන්ම සම සමාජ දේශපාලනයට ඇදී ගියා. ඉන්දිකගේ මුල් පාසලේ උනේ කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලය. සම සමාජ කාර්යාලයේ ඒ කාලේ පිහිටලා තිබුණේ ඊට බොහොම සමීපව. එම නිසා පාසල ඇරිලා සම සමාජ කාර්යාලයට දිව ගිය ඉන්දික පියාත් සමග පියාගේ දේශපාලන කටයුතු වලට සහයෝගය දෙමින් හිටියා කුඩා දරුවෙක් හැටියටත්. සම සමාජ ලාංඡනය පැළඳ පෙළපාලි සහ රැස්වීම වලට සහභාගී වුණු, ඒ වගේම ජාත්‍යන්තර කම්කරු ගීතය ඔහුගේ උත්සාහ රළු හඬින් ගායනා කිරීමට ඉන්දික පුරුදු වුණේ ඒ කුඩා කාලයේ සිට. මෙතොදිස්ස විද්‍යාලයෙන් පසුව තර්ස්ටන් විද්‍යාලයට කෙටි කාලයකට ගිය ඉන්දික පස්වන ශ්‍රේණියේ විභාගයෙන් සමත් වෙලා රාජකීය විද්‍යාලයට ඇතුළත්ව එහි වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. විවිධ කාරණා පිළිබඳ දේශපාලනය පමණක් නෙවෙයි සාහිත්‍ය සංගමයේ කටයුතු කෙරුවා, පෙරදිග සංගීත කණ්ඩායමේ කටයුතු කෙරුවා, ගුවන්විදුලි වැඩසටහන නඩවල සම්බන්ධ වුණා, සිංහල සාහිත්‍ය සංගමයේ පාසල් විවාද කණ්ඩායමේ කටයුතු කෙරුවා, පාසල් වේදිකාවේ විවිධ චරිත රඟපෑවා, පසු කාලයක සර්වෝදය ව්‍යාපාරයේ නායකයන් සමග ශ්‍රමදාන කඳුර වලට එතුමා සහභාගී වුණා. 1956 ආණ්ඩු පෙරළිය තරුණ ඉන්දික ගුණවර්ධනට බලපෑවා. පසුව ඔහු ජාතික ඇඳුම ඇඳගෙන රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්ත ප්‍රථම ශිෂ්‍යයා බවට පත් වුණා. ශිෂ්‍ය නායකයෙක් බවටත් පත් වුණා. ඒ කාලයේ සිටම දේශපාලන කටයුතු වල ඔහු යෙදී සිටියා. පසු කාලයක වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දික ගුණවර්ධන නැගෙනහිර ජර්මනිය, ඒ කාලේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ජර්මන් ජනරජයට ගිහිල්ලා ලයිප්සිග් නුවර ඉගෙන ගත්තා. ඔහුගේ උපාධි නිබන්ධනය වූයේ රාජ්‍ය ගොවිපළවල් වල ලාභය පිළිබඳ ජනමාතෘකාව. එහිදී ලාභය පිළිබඳ මාක්ස්වාදී ආර්ථික විද්‍යාවේ මූලධර්ම ගැඹුරින් හදාරන්නට ඉන්දික ගුණවර්ධනට අවස්ථාව ලැබුණා. ලයිප්සිග් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඔහුට එම විශ්වවිද්‍යාලයේම වෛද්‍ය ශිෂ්‍යාවක් වන පද්මිනී ගුණවර්ධන මුණ ගැසුණා. පුද්ගලික කාරණයක් සම්බන්ධව කියනවා නම්, ඔබතුමා අවසර දෙනවා නම්, පද්මිනී ගුණවර්ධන මැතිණිය මගේ ඥාතිවරියක්. මහනුවර උඩිස්පත්තුවේ තමයි මගේ උපන් ගම, හැදිවැටුණු ගම. උඩිස්පත්තුවෙන් තමයි පද්මිනී ගුණවර්ධනගේ පරම්පරාවත් සියල්ලම දකුණෙන් ගියා අය එහෙ ජීවත් වුණේ. පසු කාලෙක ඔවුන් මහනුවරට පැමිණිලා කටුගස්තොට පාරේ සාන්තන්තුන් මා පසුව ඉගෙන ගත්ත සාන්තන්තුන් විද්‍යාලයට බොහොම සමීප නිවසක් හදලා එහි තමයි පදිංචි වුණේ. ලංකාවට පස්සේ තරුණ ඉන්දික ගුණවර්ධන පද්මිනී ගුණවර්ධන මැතිණිය සමග විවාහ වුණා. මට අද වගේ මතකයි, මගේ දෙමව්පියන් විවාහ උත්සවයට ගිහිල්ලා ඇවිල්ලා කිව්වා, ඒ උත්සවයේ තිබුණේ කටුගස්තොට පාරේ නිවසේ, ඇවිල්ලා කිව්වා විවියනුත් ඇවිල්ලා හිටියා, කියන්නේ විවියන් ගුණවර්ධනේ නැන්දා, විවියනුත් ඇවිල්ලා හිටියා මගුල් ගෙදර කියලා බොහොම ආඩම්බරෙන් වගේ අපේ මගේ දෙමව්පියන් මට සඳහන් කරනවා, මට මතකයි. ඉන්දික ගුණවර්ධන ලංකාවට ඇවිල්ලා මහා බැංකුවේ පර්යේෂණ නිලධාරි පර්යේෂණ අංශයේ ග්‍රාමීය ණය පර්යේෂණ නිලධාරියෙකු ලෙස කටයුතු කෙරුවා. ඒ ගමන් දේශපාලනය අතෑරියේ නැහැ. අජිත් කියන අන්වර්ත නාමයෙන් ලාංකීය දේශ ධනපති පන්තිය ඉඩම් නවලෝක සංග්‍රහවට ලියුවා. ඒ නමින් ලාංකික ධනපති පන්තිය ඉඩම් හිගයෙන් පෙරුණු ගොවි ජනතාව අධිරාජ්‍යවාදී ව්‍යාපාරයට එක්වීම වළක්වා තමන්ට නඹුරු කර ගැනීමට ඉදිරිපත් කළ නිදහස් ගොවි පරපුරක් බිහි කිරීමේ න්‍යායෙහි සදොස් බව ඔහු හෙළිදරව් කෙරුවා. ඉන්දික ගුණවර්ධන තමන්ගේ දේශපාලනය පවුලේ දෙමව්පියන්ගේ දේශපාලනයෙන් ස්වාධීනව කළේ. එම නිසාම පියාගේ දේශපාලනයට විරුද්ධව 1960 ගණන්වල අන්තිම භාගයේදී ඔහු කොමියුනිස් පක්ෂයට සම්බන්ධ වුණා. එවකට ඒ කාලේ ෆිලිප් ගුණවර්ධන මැතිතුමා එක්සත් ජාතික පක්ෂ ජාතිබුණ ජාතික රජයේ ඇමතිවරේ. එහෙත් ඉන්දික ගුණවර්ධන ඒ මඟ ගියේ නැහැ. ඔහු කොමියුනිස් ව්‍යාපාරයට සම්බන්ධ වුණා, පක්ෂයට සම්බන්ධ වුණා. 1970 සමගි පෙරමුන්ට මහමැතිවරණයට ආපු වෙලාවේ, පෙර පිහිටපු වෙලාවේ ඔහු රැකියාවේ නැස් වෙලා පූර්ණකාලීනව කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලඥයෙක් හැටියට පූර්ණකාලීනයෙක් හැටියට කටයුතු කෙරුවා. 1970 අප්‍රේල් 2 වෙනිදා ඇත්තපත්‍රයේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය වුණේ මෙයයි. ෆිලිප්ගේ පුතා අපේ පැත්තට, රක්ෂාවත් දමා එයි කියලා. කොමියුනිස්ට් පක්ෂයට බැඳීම සම්බන්ධයෙන් ඉන්දික ගුණවර්ධන ප්‍රකාශයක් කරලා කිව්වා, ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකයෙකු වශයෙන් මේ රටේ අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී ව්‍යාපාර ලෙස සඳහා සම්පූර්ණ කාලය යෙදවීමට තීරණය කළ බවයි. එදායින් පස්සේ ඔහු කිසිම දවසක රැකියාවක් කෙරුවේ නැහැ. ඔහුට කුමන සුදුසුකම් ඉහළ සුදුසුකම් තිබුණත් සමගි පෙරමුණේ රට පුරා පැවති රැස්වීමල ප්‍රධාන කථිකයෙකු වූයේ ඉන්දික ගුණවර්ධන. එක්සත් ජාතික පක්ෂයේ සහාය ඇතිව මහජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වුණ නිසා ෆිලිප් ගුණවර්ධන මැතිතුමා, එතුමාට හොඳට මතකයි, තරුණ ඉන්දික ගුණවර්ධන අවිස්සාවේල්ල ගිහිල්ලා කැම්පේන් කරුවේ නැහැ පියාට විරුද්ධව. ඒත් අනෙත් පළාත්වල අපේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා, මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. පිලිප් ගුණාධරගේ පුතා වුණ නිසාම ඔහුට විශාල ආකර්ෂණයක් තිබුණා. ඔහු ඊට පස්සේ කොමියුනිස්ට් පක්ෂයට ආණ්ඩුවට සම්බන්ධ වුණා. 1971 කැරල්ලෙන් පස්සේ ඇති වුණ තත්ත්වයන් පිළිබඳව ඔහු ඉනාමත්ම කනගාටුවට පත් වුණා. ඇති වුණු එය මර්ධනය කළ ආකාරය පිළිබඳව, ඇති වුණු මානව හිමිකම් ප්‍රශ්න පිළිබඳව ඔහුට ඔහු වෙනස් මතයක් දරුවා. ඒ ප්‍රතිඵලයක් ලෙස ඔහු ප්‍රකට නීතිවේදීන්, විද්වතුන් සහ ආගමික නායකයන් එක්ක එකතු වෙලා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටියා. ඒ තරුණයන් පුනරුත්ථාපනය කිරීමට, ඔවුන්ව නිදහස් කර ගැනීමට ඔහු කැප වුණා. එතුමා වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ කටයුතු කෙරුවා, විශේෂයෙන්ම සංස්ථා අංශයේ. එතුමා සංස්ථා අංශයේ එවකට ප්‍රබල වෘත්තීය සමිතියක් වූ තිබූර් ලංකා රාජ්‍ය සේවක සංස්ථා සේවක සමිතියේ මම හිතන හැටියට පළවෙනි නායකයා වුණා. 1977 මැතිවරණයෙන් පස්සේ ඔහු මානව හිමිකම් පිළිබඳව කාරණාවලදී කැපී පෙනුණා. මානව හිමිකම් සුරකීමේ සංවිධානය වලට සම්බන්ධ වුණා. රජී සිරිවර්ධන මැතිතුමා, ලයනල් බෝපගේ, සුනිල් ආබේසේකර, නීලන් තෙරුචෙල්ලම් මැනිය සැක්ක සම්බන්ධ වෙලා වැඩ කෙරුවා මානව හිමිකම් කටයුතු වලදී. 1980 මහා වැඩවර්ජනයෙන් පසු ප්‍රතිඵලයක් ලෙස කම්කරු අයිතීන් සහ මානව අයිතීන් පාගා දැමීමට විරුද්ධව, ඒ වගේම හිංසනයට සහ ජාතිවාදයට විරුද්ධව ඉන්දික පෙරමුණ ගැන කටයුතු කෙරුවා. ජාතීන් අතර යුක්තිය හා සමානතය සඳහා වූ ව්‍යාපාරයේ 1984 මුල් කාලයේ ලේකම් වුණ ඉන්දික ගුණවර්ධන රටේ නොයෙක් පළාත්වලට ගිහිල්ලා ජාතිවාදයට විරුද්ධව කතා කරලා සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අතර සමගිය පිළිබඳව ඔහු කතා කරලා පෙනී සිටියා. 1985 ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා ජේ.ආර්. ජයවර්ධන රජය විසින්. ඔහු කොමියුනිස්ට් පක්ෂයෙන් වෙන් වෙලා වෙනම කණ්ඩායමක් හිටියා. ජයතිලක සිල්වා වැනි අයත් එක්ක ඔහු මාස කිහිපයක් රෝහල් ගත කරගත් හිටියා. හිර නිවාස හිර අඩස්සියේ හිටියා. හදිසි නීති යටතේ අවුරුදු එකහමාරක පමණ කාලයක් ඔහු ඉඳලා ඔහුට විරුද්ධව නඩු පවරුණු ලැබුවා. එහෙත් ඉන්දු ලංකා ගිවිසුම ඇතිවීමත් 13 වෙනි සංශෝධන ඉදිරිපත් කිරීමත් සමගම ඒ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නට එවකට රජය තීරණය කරන නිසා ඔහුට එළියට එන්නට පුළුවන් වුණා. ඔහු 13 වෙනි සංශෝධනයට බලය බෙදා හැරීමට ප්‍රතිපත්තියක් හැටියට සහයෝගය දීලා පසුව නැවත ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධ වුණා. පොදුජන එක්සත් පෙරමුණ පිහිටුවීමෙන් පසු 1997 මැතිවරණයේදී පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාත් සභාවට එතුමා කොළඹ දිස්ත්‍රික්කයෙන් පත් වුණේ මනාප 79,910 වැනි විශාල ඡන්ද මනාප සංඛ්‍යාවක් ලැබෙමින් දෙවැනි ස්ථානයේ බර්නාඩ් සොයිසල් ළඟට ඔහු තමයි වැඩිම ඡන්ද සංඛ්‍යාව ගත්තේ මනාප. 1994 මැතිවරණයේදී කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් පත් වුණු ඉන්දික ගුණවර්ධන ඡන්ද 58,000ක් මනාප 58,753ක් ලැබෙමින් පාර්ලිමේන්තුවට ඇතුළු වෙලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ පළමුව රජයේ දීවර සහ ජලජ සම්පත් ඇමතිවරය හැටියට කටයුතු කළ විශාල සේවයක් කෙරුවා. පසුව 1994 නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ ඇමති හැටියට කටයුතු කෙරුවා. නියෝජ්‍ය කතානායකතුමා කිව්වා වගේ ඔහු විශාල සේවයක් කෙරුවා වනාතු මුල්ලේ ඒ තට්ටු නිවාස හැදීම පිළිබඳව. එයද ඒටත් එක්තරා විදිහක ලංකා සමසමාජ පක්ෂයට අයිතියක් තියෙනවා කතා කරන්න. මොකද ආචාර්ය එන්.එම්. පෙරේරා බොරැල්ල දකුණ ආසනේ, මහිතන ඒ කාලේ තිබුණ බොරැල්ල එක කොට්ටාසයක් හැටියට ඒ කාලේ නියෝජනය කරපු කාලේ ඔහු උත්සාහ කෙරුවා මේ වනාතු මුල්ල තිබෙන නිවාස ප්‍රශ්නය විසඳන්නට. මුල් කාලේ ඔහු යෝජනා කෙරුවාම මෙවැනි තට්ටු නිවාස හදන්න ඕනේ කියලා. ඇත්තරම ඒ පල්පත්ව හිටපු ජනතාවගෙන් පවා ඔහුට සහයෝගයක් ලැබුණේ ඇතර ඔවුන් විරුද්ධ වුණා. පසු කාලෙක එම ජනතාවගේ කැමැත්ත අනුව එම කාරණය සම්පූර්ණ කරන්නට ඉන්දික ගුණවර්ධන මැතිතුමාට පුළුවන්කම ලැබුණා. 2000 අවුරුද්දේ ඔහු උසස් අධ්‍යාපනය සහ තොරතුරු සංවර්ධන ඇමති හැටියට කටයුතු කෙරුවා. පසුව කෙටි කාලයක් තපල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා හැරීරට කටයුතු කෙරුවා. කරු කතානායකතුමනි, ඉන්දිකා ගුණවර්ධන මැතිතුමා ඉපදුනේ සම්ප්‍රදායිකව සම්ප්‍රදායික මතවලට එරෙහිව යමින් යටත් විජිත වැඩපැසම් ක්‍රමයට එරෙහි අරගලයක සිදුවුණු අරගල සිදුවුණු වකවානුවක සම්ප්‍රදායික ආගම් කුල පවුල් පක්ෂ සීමාවලට නොවි කොටු නොවි කටයුතු කරන්නට ඔහුට පුළුවන් වුණා. එම සීමා අභිභවාගිය දේශපාලනයෙන් සහ සමාජ පැවැත්මක් ඔහුට තිබුණා. ඔහු සැබෑ ජාත්‍යන්ත්‍රවාදියෙක් වුණා. කුල භේදය කුඩා කලම සිටම නොවිසූ ඔහු පොදු ජන සමගිය සහ මානව අයිතිවාසිකම් සුරකීමට නිතරම ඉදිරිපත් වුණා. සීමාවන් තුළ කොටු නොවු ඔහුගේ දේශපාලන දිවිය ඉදිරියට රැගෙන ගියේ විවිධ බාධක සහ ගැටුම් මැදයි. එහෙත් බාධක සහ අභිභවා ඉක්මවා යන්නට බාධක අභිභවා යන්නට ඔහුට පුළුවන්කම ලැබුණා. එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ඔහුට ඔහුගේ එකම අභිප්‍රාය වුණා. මට මතක අදනවා 2000 ව්‍යවස්ථාවට ඇතුල් කරපු දේවාය ව්‍යවස්ථාව හදපු කාලේ 1995 සිට 2000 දක්වා ඇති වුණු සුප්‍රසිද්ධ ඩෙවලූෂන් ඩිබේට් එක නැත්තම් බලය බෙදාහැරීම පිළිබඳ කතිකාවේ ඔහු එයට ඉතාමත්ම ක්‍රියාකාරීව සම්බන්ධ වුණා. මට අද වගේ මතක්යි, අපිට 2002 ව්‍යවස්ථාව සම්මත කරගන්නට බැරි වුණා. ඔහු එතුමා අපේ නිවසට ආවා 2002 ජූලි මාසේ. ඒ ආවේ මගේ බිරිඳගේ අවමගුල් සඳහා. ආපු වෙලාවේ එතකොට අපි විපක්ෂයට ගිහිල්ලා එතුමා කිව්වා අපිට 2000 ජයම්පති 2000 ව්‍යවස්ථාව අපිට සම්මත කරගන්න බැරි වුණා. දැන් තියෙන එක්සත් ජාතික පක්ෂ රජයක් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මේ වගේ හොඳ අවස්ථාවක් එන්නේ නැවත ජනතා මේ ජාතික ගැටලුව විසඳා ගන්නට. එම නිසා අපි දේශපාලන ભેදයෙන් තොරව මේට සහයෝගයේ මේ විසඳුමක් සැවීමට සහයෝ දිය යුතුයි කියලා කියනවා. මට අද වගේ මතකයි. කිසිම දවසක ජාතිවාදයට ඔහු යට වුණේ නැහැ. අද ඔහු හිටියානම් මේ අද අපි ඉදිරියට රැගෙන යන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට ඉතාමත්ම ධනාත්මකව සම්බන්ධ වෙනවට කිසිම සැකයක් නැහැ. මම ඉතාමත්ම සතුටු වෙනවා ඔහුගේ ඔහු සමාජිකත්වයේ දරුවු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කටයුත්තට ධනාත්මකව සම්බන්ධ වෙන ආකාරය පිළිබඳ ඔහු ඉතාමත්ම වාමාංශිකයයි කියා ගන්නා ඊනියා වාමාංශිකයයි කියා ගන්නා සමහරු ඉතාමත්ම ජාතිවාදී කොටසක එකතු වෙලා වැඩ කරන වෙලාවක ඉන්දික ගුණවර්ධන දේශපාලනය කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඊට වඩා වෙනස් මගක් ගමින් මේ රටේ ධනාත්මක ව්‍යවස්ථා වෙනසකට සම්බන්ධ වෙන බවට ලකුණු තිබෙනවා. ඒක ඉතාමත්ම හොඳ ලකුණක්. මම හිතන්නේ ඉන්දික ගුණවර්ධන මැතිතුමාට කළ හැකි ලොකුම ගෞරවයද එයයි. අවසාන වශයෙන් පුද්ගලික වශයෙන් මගේත් ලංකා සම සමාජ පක්ෂයේ බෞතර කණ්ඩායමේත් අපේ බලවත් ශෝකය කනගාටුව ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඒ සහෝදරවරු සිය දෙනාටමත්, ඒ වගේම එතුමාගේ ඉන්දික ගුණවර්ධන මැතිතුමාගේ පවුලේ සියලු දෙනාටමත්, අපත් සමග ඉන්න දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ගීතාංජන ගුණවර්ධන මැතිතුමා, ඒ වගේම මගේ මිත්‍ර ගාමිණී ගුණවර්ධන මැතිතුමා, එතුමාගේ මස්සිනා ටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, ඒ සියලු දෙනාට ඇතුළු දරුවන් දෙදෙනාටත්, ඒ ගුණවර්ධන පවුලේ සියලු දෙනාටත්, ලංකා සම සමාජ පක්ෂයේ බෞතර කණ්ඩායමේත් මගේ ශෝකය පිරිනංවමින් අපගේ විප්ලවී ආචාර්ය ඉන්දික ගුණවර්ධනගේ සහෝදරයාගේ නාමයට පුද කරමින් මගේ වචන ස්වල්පය එයින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.